එක ප්‍රශ්නයක් තියෙනවා. අපගේ ජීවිතයේ විවිධාකාර සිදුවීම් වලට පෙර අපගේ ක්‍රියාවල බලපෑමක් ඇද්ද කියලා එක ප්‍රශ්නයක්. පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින් කියවෙන්නේ එහෙමද? එවිට මනුෂ්‍ය උප්පත්තියක් කර්ම ගෙවා දමන ස්ථානයක්ද කියලා මේ ප්‍රශ්න කීපයක් මේකට කැටි කරලා අහන්නේ. මේකෙදී අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්. ජීවිතයේ විවිධාකාර සිදුවීම් වලට පෙර අපගේ ක්‍රියාවල බලපෑමක් ඇද්ද කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. ක්‍රියාපමණක් නෙමෙයි තියෙන්නේ, සිතුවිලි ක්‍රියා වදන් කියන මේ තුනට කියනවා කාය වාචී නැත්නම් මනෝ කියන කර්ම. කාය කර්ම, වාචී කර්ම, මනෝ කර්ම කියන මේ තුන තමයි අපි මේ ක්‍රියා කියලා මේ පින්නුවේ වචනේ විග්‍රහ වෙන්නේ. කයින් කරන ක්‍රියා, වචනයෙන් කරන ක්‍රියා, මනසින් කරන ක්‍රියා. මෙන්න මේ කියන කයින්, වචනෙන්, මනසින් නැත්නම් හිතින් කරන ක්‍රියාවන් තමයි අපි හිතනවා, කියනවා, කරනවා කියලා කියන්නේ. ඒවා කර්ම. ඒ කර්මයක් සිද්ධ කරනකොට ඒ කර්මය චේතනාවක් මුල් කරගෙන කර්මයක් සිද්ධ වෙනවා. චේතනහං භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා බුද්ධ දේශනාවේ මේ විදිහට තියෙනවා. හැබැයි ඒ කර්මයේ පුණ්‍ය කර්මයක්ද පාප කර්මයක්ද කියලා ඒක නිගමනය වෙන්නේ චේතනාවෙන් නෙමෙයි. චේතනාවෙන් කරන්නේ හිතවිල්ලක්, ක්‍රියාවක්, කතාවක් කියන මෙන්න මේකේ මොනවා හරි ගොඩනගලා දෙන එක හොඳ හෝ නරක. ඒ හිත ගොඩනගනවා කියන එක තමයි, හිත තනනවා කියන එක තමයි චේතනා. චේ කියන්නේ චිත්තේ, තනා කියන්නේ තනනවා. චිත්තේ තනන ක්‍රියාකාරීත්වයේ යම්කිසි නාම කොටසකට අයිතිද ඒක තමයි චේතනා කියන්නේ. ඒක චෛතසිකය. එතනේ චෛතසිකයෙන් හොඳේවත් තනනවා, නරකේවත් තනනවා, මධ්‍යස්ථේවත් තනනවා. ඉතින් හැම හිතකටම පොදු චෛතසිකයක් තමයි චේතනා. අරිහත් ඵලචිත්තේ චේතනා තියෙනවා. ඒක කර්මය. හැබැයි කර්ම කියන වචනේ, අභිසංකාර කියන වචනේ වචන දෙකක්. එන පුණ්‍ය කර්ම, පාප කර්ම කියනකොට වැටෙන්නේ පුණ්‍ය අභිසංකාර, අපුණ්‍ය අභිසංකාර ආදී වශයෙන් කියන දෙකයි වැටෙන්නේ. එතරම් මේක දකින්න ඕනේ ඒ කියන විග්‍රහය මොකද්ද කියලා. යම්කිසි කර්මයක් සංඛාරයක් වෙන්න නම් එක ලෝභ දේශ මෝහ සහගතව පාප අපුණ්‍ය සංඛාරයක් වෙන්න එකතු වෙන්න ඕනේ. ලෝභ දේශ මෝහ, අලෝභ ආදී සමෝහ එකතු වෙලා පුණ්‍ය සංකාරයක් වෙන්න ඕනේ. ඒ පුණ්‍ය අපුණ්‍ය වෙන් කරන්නේ ඔය කියන චෛතසික හයෙන්. ලෝභ දේශ මෝහ හරි අලෝභ ආදී සමෝහ මෙන්න මේ හේතු හයෙන් තමයි පුණ්‍ය අපුණ්‍ය කියලා වෙන් කරන්නේ. එතකොට ඒක දකින්න ඕනේ ඒ වෙන් වෙන ආකාරය. ඒ ක්‍රියාවත් සිද්ධ කර පළියට ඒක කර්ම කියන කෙනයි වැටෙන්නේ. ඒ ක්‍රියාව කියන වචනයෙන් විතරක් ගයින්ද බෑ. ඒකට එන විපාක ගැන සමහර ලාටි ක්‍රියාවලිය පුණ්‍ය පාප දෙකේ බලවත් පැත්තරාවේ නැත්නම් අර අහෝසි කර්ම කියන එකේ වැටෙන්නත් පුළුවන්. කර්ම විවිධාකාර අල්පසාවද්ද, මහාසාවද්ද වශයෙන් යහපත් සහ අයහපත් දෙකේම බලපානවා. ඉතින් එතකොට මෙතෙන්දී අභිසංකාර කියන කොටසට වැටෙන මට්ටමට ආවනම් අර කිස්සෙල්ලා අපි කිව්ව ලෝභ දේශ මොහ හරි අලෝභ ආදීස මොහ හරි බලවත් ඒ කර්මයේ සමගෙ දෙන්න ඕනේ. අන්න එහෙම යෙදුනහම තමයි චේතනාවෙන් ගොඩනගපු හිත ඒ සමගම යෙදෙන ලෝභ දේශ මොහ සමග හරි ඒවා ගැලපෙන විදිහට යෙදෙන්නේ. ඔකම එකට නෙමෙයි අලෝභාදී සමෝහ සමග හරි එකතුනොත් තමයි ඒක පුඤ්ඤාපි සංකාරයක්ද අපුඤ්ඤාපි සංකාරයක්ද ඒකේ බලයේ අල්පසාවද්ද මහසාවද්ද ආදී වෙන්ගෙන්ද හේතු වෙන කොටස් ඒ ටිකේ තියෙන්නේ. ඒ ලෝභයේම කොටසක් තියෙනවා අවිද්‍යාව. විහිතුන් ආකාරයකට බෙදලා විග්‍රහ වෙනවා. ලෝභ කියන වචනට එනකොට ඒක මෝරලා මෝරලා අවිද්‍යාව කියන එකේ බොහොම කිලිටි වෙච්ච පැත්ත කර ගියාම තමයි ලෝභෝ අකුසල මූලං අයං උච්චති අවිද්‍යාව කියලා එතනට සම්බන්ධ වෙන්නේ. ලෝභ අකුසල මූලිය පාඩපත් වෙනකොට අවිද්‍යාව හුඟා කිලිටි වෙලා අවිද්‍යාවෙන් කිලිටි වෙලා ඉවරයි. අවිද්‍යාව නැති ලෞකික හිතක් නැහැ. නේව සංඥා නාසඤ්ඤායතන චිත්තේ වඩලා ඒ ආනිජ්ජාවි සංඛාරයේ වැඩුවා. ඒ හිතේ තවිද්‍යාව තියෙනවා. දැන් මේක කෙටියෙන් තෝරන්න ගියාම මේක වරද්දා ගන්නවා. අවිද්‍යාව කියන්නේ ලෝභයයි කියලා. ලෝභය අකුසල චෛතසිකය. අකුසල චෛතසික කුසල චෛතසික සමග එකට යෙදෙන්නේ නැහැ. ඒක අභිධර්මයේ විරුද්ධයි. අභිධර්මය කියන්නේ ඕවා තෝරලා බේරලා වෙන් කරගන්න තියෙන මූලික න්‍යාය ශාස්ත්‍රය. ඉතින් ඒ තුලින් තමයි හරියට හරි වැදී වෙන් කරගන්න ඕනි. ඒතොර දකින්න ඕනේ මෙන්න මේ ටික මොකද්ද මේ පරිත්‍යාගෝපා ධර්මයේට තුලින් සිද්ධ වෙන දේවල් තියෙනවා. මොකද හැම දෙයක්ම සංකතයි පරිත්‍යාගෝපන්නයි නම් ඒ පරිත්‍යාගෝපා ධර්මයේ ධර්ම විශේෂයට අයිති. ධර්ම විශේෂ අචින්තියයි. ඒ කියන්නේ ඒ සූක්ෂමතාවයේ ලෝතුරා බුදු පියාණන් වහන්සේට විසක් ඒ මිහා පේන්නේ නැති අවස්ථා තියෙනවා. තම තමන්ගේ නැන මට්ටමින් ඥාන මට්ටමට ගෝචරයි. එහෙමයි ඒ ධර්ම විශේෂය. ඒ ධර්ම විශේෂය තමයි අපි පරිත්‍යාගෝපා ධර්මයේ කිව්වේ. ඉතින් ඒ පරිත්‍යාගෝපාදීන් තම තමන්ට වැටහෙන මට්ටමකටයි මේ ටික තේරුම් ගන්නෙ. නමුත් මේ ලෝකේ හටගන්න හැම දෙයක්ම සංකතයි පරිත්‍යාගෝපන්නයි. එන පරිත්‍යාගෝපන්නව හටගන්නව නැති කිසිම දෙයක් ලෝකේ සංකතයක් නැහැ. යම සංකත නම් ඒක පරිත්‍යාගෝපන්නයි. ගැඹුරු තැන් ඔය අහන්නේ විග්‍රහ කරනකොට තේරුම් ගන්නට සංකත කියලා කිව්වේ හේතුවක ඵලයක් වශයෙන් යම සකස් වුණා නම් ඒ සකස් වුණ දේවල් ලෝකෙට අයිති. ලෝකෙ බෙදලා හදලා දක්වන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ටිකට ගොඩනැගුණා නම් සංකතයි පරිත්‍යාගෝපන්නයි. ඒකත් හේතුවක් ඇතුව ගොඩනැගෙනවා. ඒතර ඉවගේම ඇහැ රූපේ කන ශබ්දේ නාසයේ ගන්ධේ ආදි වශයෙන් ගන්න චක්කායතන සෝත රූපායතන සෝතායතන හද්දායතන ගානායතන ගන්ධායතන ජීවායතන රසායතන කායායතන පොට්ටබ්බායතන මනායතන ධර්මායතන කියන මේ 12 ආයතන වශයෙන් ගත්තා සංකතයි පරිත්‍යාගෝපන්නයි. පරිත්‍යාගෝපන්න ඕන ආයතනයක් නැහැ. චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු සෝත ධාතු සද්ද ධාතු සෝත විඤ්ඤාණ ධාතු ආදී වශයෙන් 18කට බෙදෙනවා. ඒ සියල්ලම සංකතයි පරිත්‍යාගෝපන්නයි. පරිත්‍යාගෝපන්න නොවන සංකත නොවන කිසිවක් හේතුලත් නැහැ. ලෝකේ කියන්නේ සංකත පරිත්‍යාගෝපන්න කියන කාරණා දෙකෙන් යුක්තයි. දැන් හැම එකම පරිත්‍යාගෝපාද ක්‍රියාවලිය ඇහුවොත් එහෙම ඒ සියල්ලම සියලු ආකාරයෙන් දකින්නේ ලෞතරා බුදු පියාණන් වහන්සේ. නමුත් අපිට මේ න්‍යාය තුලින් දැනගන්න පුළුවන් හරයක් ඇති දෙයක් නම් පරිත්‍යාගෝපන්නව ලෝකය කියන ඉපදවන්නේ නැහැ. අසාරත්වයෙන් කෙලවර කරන දෙයක් මිසක් පරිත්‍යාගෝපන්නව නිපදවන දේවල් වල ගන්න සාරත්වයක් නැහැ. ඒ වගේම යම්කිසි දෙයක් නිපදවනවා නම් ඒක නිවනට උපනිශ්‍රේ වෙනවා නම් ඒ නිවනට උපනිශ්‍රේ වෙන නිසා ඒක හොඳයි කියනවා මිසක් ඒ ධර්මීයවත් හොඳයි කියලා අල්ලා ගන්න එපා කියලා දේශනා කරනවා. කුල්ලු මං ඕ බික්කවේ ධම්මං දේසි සාමීති නිත්තරණත්තාය නෝ ගහනත්තාය ආදි වශයෙන් මහන්නේ මේ ධර්මීය ඔරුවට උපමා කරනවා. ඊතර වෙන්න මිසක් අල්ලා ගන්න නෙමෙයි. එහෙනම් ධර්මීයවත් අල්ලා ගන්න වටිනාකමක් නැහැ කියලා දකින්න ඕනේ. හැබැයි ඒක දකින්න ඕනේ මුගක් එහාට ගියාට පස්සේ. ඊට මෙහා අල්ලගන්නේ වටිනාකමක් තියනවා කියලා මේ පංචකාම වස්තු අල්ලගන්න මිනිහේ ධර්මීය අල්ලගන්නේ කත්තරින් ඉස්සෙල ගියොත් එහෙම. ගඟේ ටිකක් දුර ඔරුවේ ගිහිල්ලා හවල විසි කළා වාගේ වෙන්න පුළුවන්. හවල විසි කරන තැනක් තියෙනවා, අයින් කරන තැනක් තියෙනවා. ගඟෙන් එවඩ වෙලා ඒගොල්ලෝට යන්න බලාගෙන. අන්න ඒ වගේ ධර්මීය නම් ආ කරන්නේ මේ වෙලාවටයි. මේ කරුණු හොඳින් තේරුම් ගන්න ඕනේ. ඉතින් අහන්නේ මොකද්ද මේ මිනිස්සු උප්පත්තියක් ලැබුවත් ඉතින් ඒක කර්ම ගෙවා දමන ස්ථානයේද මේ හැම දෙයක්ම උප්පත්තියක් ලැබුවොත් පටිච්ච සමුප්පන්නව හටගත්තා නම් ඒ හටගත්ත වේගයේ ඒ හටගත්ත දෙයට ගෙවෙනවා. ඒ හටගත්ත දේ ඉෂ්ඨ ප්‍රිය අරමුණු වශයෙන් හෝ අනිෂ්ඨ ප්‍රිය අරමුණු වශයෙන් හෝ ක්‍රියාත්මක වෙමින් හටගත්ත දේ ශක්තියකින් ගොඩනැගිලා ඒ ගොඩනැගිච්ච දේ ඒ ආකාරයෙන් විද්‍යාමානෙන්ද ඒ ගොඩනගාපු ශක්තිය ඒකට ගෙවෙන්න පටන් ගන්නවා. ඒක මනුෂ්‍ය අධ්‍යාය විතරක් නෙමෙයි මොළ අධ්‍යාය හිටියත් ඒක වෙනවා. හැබැයි එහෙම වෙද්දී ඒක නතර කරන්න සිරිතක් නැහැ. මිනිස්සු මොකද කරන්නේ? අර අවිද්‍යාවෙන් වැහිලා ඉන්න තාක්කල් ලෝක සත්‍යෝ එකින් එකට ඒ කියන පරිත්‍යාගපන්න ක්‍රියාවලිය ගොඩනගනවා. ඒක සත්‍යයාගේ ස්වභාවයයි. අවිද්‍යාව අහකලා හිතන්න කියන්න කරන්න පුළුවන්කමක් නැතු වෙනවා සත්වයෙකුට. මාර්ගඵල ආબોධිය අනුපූර්ව ගිහිල්ලා අරිහත්ත්වයට පත් වෙනකම්. එන අවිද්‍යාවෙන් තොරවම හිතන්නේ කියන්නේ කරන්නේ අරිහතුන් වහන්සේ. අන්න ඉතින් දෙකන් සුද්ධ වෙන ක්‍රමයක්. ඒ මේක දැනගන්න හරි ගැඹුරුයි මේ ඉස්තරේ මේ ප්‍රශ්නේ අහුවට මේකේ පිළිතුර තේරුම් නැන්නම් නැවත අහලා තේරුම් ගන්නේ.